එහෙම සිහිය අත නොහැර මේක උගුරෙන්න ඕනේ. භාවනා කරනවා කියලා අපි මේ පැත්ත බව කියලා මෙන්න එකක් කතා කරන්න යනවා නෙමෙයි.
එතකොට සාමත එතන දැන් මේ දත් මදින්නා ආයෙත් හිතට ඉදිරිපත් වෙනවනේ. දත් මදින්න හේතු වෙනකොට දත් මදින්නා හිතට ඉදිරිපත් වෙනවා. ඒ ඉදිරිපත් වෙන්නේ කලිනුත් දත් මදින්නේ හිතකෝ බවට මේ හේතු ඉතුරුනේ. හේතු රැඳුනේ කලිනුත් දත් නදලා
බලලා
මුරුදු පැත්තකින් තියනකොට මම තමයි දත් මැද්දේ.
නමෙක් ගණන් හදන්නේ පුරුදු වෙලානේ මනෝමයින් ගාන කියන්නේ. ඒ වගේ මේක අර භාවිතා කරනවා තමයි. දුක් වේදනා කොහොමද ඇති වෙන්නේ? සංසිඳනවා කියන්නේ මොකද්ද? සංසිඳ වීම තියෙනවාද? මේක සංසිඳවන්නේ අර ගන්නද පැහැදිලි කරපෙන්න වරක් සංසිඳවලා වරක් දත් වැදලා හේතුව හිතන්නේ ඊළඟ අවස්ථාව බලයට නැගෙන්නේ. ඒ හුරුව නේද? හුරුව නේද කියලා ඒවා හොයනවා. හෙව්වට පස්සේ ඔච්චර බන හොන්නේ නැහැ. වේදනා සංසිඳනවා හේතු බලයි.
ඒකම තියෙන අර ඉතුරු වෙච්ච කොටස කෙනෙක්ම කරපු කියන බව තමයි.
එතන ඉතින් මුත්ත වෙනවා.
නේද? මමම තමයි මේ හැමදේම දෙලින් කියන ගතියක් තමයි හිතට ඇසුරු වෙන්නේ. ඒ ඇසුරු වෙච්ච විදිහට තමයි ආය සිහි වෙන්නේ. දැන් අපිට සිහි වෙන විදිය නෙවත නිවැරදි වුණොත් සිහි වෙන්නේ කාටද? එහෙම. එතරම්ම නරකට
සිහි සිහි වෙන්නේ කාටද? සිහි වීමක් විනා සිහි කරන්නේ නැහැ.
සිහි කරන්නේ නැත්තේ
හේතුඵල හින්දා. භාවිතා විත්‍ය ආකාරයක් ආයේ වෙනවා විනා. කෙනෙක් කරනව නෙමෙයි. ඒ භාවිතා විත්‍ය ආකාරය ඇතිව නැති වෙනවා කියලා නොදක්නාකම තමයි කෙනා. චේතනාව
චේතනාව ස්පර්ශ වෙනවා ගන්න. මොනතර පේනවා. චේතෙන් දත්මදින්ද හි චේතනාව පහළ වෙනකොට හිතට කලින් දත්මදපු ආකාරයක් විඥානයේ පහළ වෙලා මනෝ විඥානයේ චේතනාව සකස් වෙනවානේ. ඒ චේතනාව හටගන්නේ ස්පර්ශයෙන්. ස්පර්ශයෙන් කියනකොට අපිට පැහැදිලි අර මනෝ විඥානයයි මනසට මනසයි මනෝ විඥානයයි ධම්ම කිව්වේ අර හේතුව. අරමුණ
මේ
ධාතු චේතනාව කියලා ඊට අනුව සතර මහ ධාතු ක්‍රියාත්මක වෙනවා කියන එක දහම් පෙළ. ඒක හරි දහම් පෙළ හරි. ඒක තමයි ඇතුල් වෙන්න තියෙන පෙළේ. වාය ධාතු චේතනාව එක්කතුව සතර මහ ධාතු ක්‍රියා වෙනවා කියන එක තමයි අපි ආරම්භ කරන පෙළ.
මුතන සානත් ඔකේ මුදලම පැහැදිලි වෙන්නේ කෙනා අවලංගු වෙන තරමටනේ. නේද? කෙනා අවලංගු වෙන්න නම් සකල දිට්ඨිය දුරු වෙච්ච දා කෙරෙන්නේ නැහැ නේ. දුරු දැනින් හෙලෙන්නේ නැහැ
කෙනා. ඒක වෙන්න නම් හේතුඵල නිරෝධය කියන එකම වෙන්න ඕනේ. හේතුඵල නිරෝධයේ නොදක්නාගමට තවත් කියන වචනයක් තමයි මම. මේ නේද මම කියලා තැනක් පෙන්නන්න නැහැ. මේ හේතුඵල නිරෝධයක් නොදැක්කකමට නොදක්නාගම කියන එකට තව වචනයක්. මම කරනවා මම කියනවා. ඒකමයි නැවත නැවත අර සක්කාය දිට්ඨිය මුල් කොට අර චේතනා පහළ වෙන්නේ හේතුව.
ඒ නිසා එතන විවේකයෙන් ටිකක් බලන්න ඕනේ. උදේ තතු ගන්න හිතෙන්නේ කොහොමද? ආහාර ගන්න හිතෙන්නේ කොහොමද? දත්ම දින්න හිතෙන්නේ කොහොමද?
සයිනාසය එතන දැන් අපි ඒ සිද්ධිය ධම්ම දිනයක ගත්තොත් දැන් මේ මොහොතේ දැක්වීම මේ මොහොතේ හේතු යෙදিলা ඵලය එතනම නිරුද්ධයි කිව්වට දැන් එතන නිරුද්ධ වුණා නම් අපිට ඊළඟ දවසේ ගුරුසුව හොයාගන්න පුළුවන් වෙයිද?
නෑ නිරුද්ධ වුණා. නිරුද්ධ වූ නිරුද්ධ වේ උපාත දැන් මම ධම්ම දිනවා හොඳයි කියලා ඵල නිරුද්ධ වූහොත් මේ උපාදාන භාවයක් ඇති එදැයි නේද ප්‍රතිපත්තහනේ වඩන්නවත් නිරුද්ධ වෙන බව දකිනවා. උපාදාන භවයේ සකස් නැතුව හේතුවක් වෙනවා. ක්‍රියාසිට්තොලට හේතුවක් වෙනවා. ක්‍රියාසිට්තොලට ඇති වෙන හේතුව වෙනයි භවයේ සැකසීම වෙනයි.
ඒ ක්‍රියාසිට්තොලදී මේවා කියලා දැනගැනීමේ ස්වභාවයක්
පහළ වෙනවා.
මහලගෙන
අර රක්කය දිට්ටින් ක්‍රියා කරනට වඩා පැහැදිලි.
පහළවීමේ හෙළිවීමක් වුණානේ. ඒ ධර්මදෙන්ද හිතෙන්නේ කොහොමද? ඒ හිතෙන්නේ කොයි මොන මොන හේතු යෙදিলাද මේ චේතනාව සකස් වුනේ කියලා හෙළිවීමක් වුණා ඒතන. ඒ හෙළිවීම තුළ අර පුද්ගලයෙක් ධර්මදිනවා කියලා උපාදාන භවයට යන පැත්ත වළංගු එකට.
නමුත් ජීවිතාවසානයේ දක්වා ජීවිතාවසානයේ කියන වචන යොදමු તો කතා කරන්න බෑ. නැවත නැවත ක්‍රියාව වෙන්න හේතුවක් හිටිනවා. ඒ හේතුව නැතුව
ඒක උපාදානෙ විතරේ
නහක්ුනේ. අනේ උපාදානෙ නහක්.
නිරුද්ධ වීමයි මතකයයි අතර සම්බන්ධය මොකක්ද?
නිරුද්ධ වීම නොදැක නිරුද්ධ වීම නොදැක නොනින් නොදැක නිරුද්ධ වූ මතකයේ මම සහ මට හමු වෙන කාරණයකට පිළිගන්නේ.
එහෙම නැත්නම් මතකය කියන එක තියෙන
පුළුවන්. රැඳෙනවා දිහි වෙනවා. ඒක ඉවර වෙන්නේ පරිනිර්වාණය. එහෙම නැත්නම් නිරෝධ සමාපත්තියේ ඒකට යොමු නොවේ.
අහවලාමට පෙන්නායි කියලා මතක් වෙන එකයි අහවලායි මමයි කියලා හිතේ සකස් වෙන එකයි පේන් හිතේ සකස් එක පෙනෙනවා නම් ඒ පෙනෙන එකේ තියෙනවනේ අරකට වඩා ලොකු වෙනසක්. ඒක මොකවත් නැතුව අහවලාමට පෙන්නායි කියලා මතක් වෙන එකේ අහවලායි මමයි කියලා මේ හිත නේද මේ සකස් වෙන්නේ.
අහවලාමට පෙන්නායි කියලා මතක් වෙන්නේ කොහොමද කියලා බලන එක.
ඒක හෙලිදරව් වීම තුළ ඒකෙ තියෙන උපාදාන ශක්තිය අදුවිද පැත්තට යන්නේ. අතන පුද්දලේ බුද්ධිලෝ පිළිබඳ කතාවක්. මෙතන තියෙන්නේ විඤ්ඤාණ ධාතුවේ 15 වෙනි පිළිබඳ කතාවක්.
හේතුඵල පිළිබඳව
කතාවක්. එතකොට මේ විඤ්ඤාණය මමයි පුද්දලේ විදිහට ගන්න පුළුවන්. නමුත් විඤ්ඤාණය කියලා හෙළිවීම තුළ විඤ්ඤාණය මම නොවේ. විඤ්ඤාණය යමෙක් නොවේ. වෙනපු කෙනා නොවේ. ඒක විඤ්ඤාණයක පහළ වීම. දැනගැනීමක පහළවීම. ඒ දැනගැනීම උතර පුද්දලේ නෑ නේ. ඉතේ පහළ වෙන මනෝ විඥානයක්
මේක. අර දැනගැනීම කියන ස්වභාවයක් තියෙන.
ස්වභාවයක් පහළ වෙනවා.
හැබැයි මේ පහළ වෙන ස්වභාවය ලැබිලා තියෙන්නේ දැන් පහළ වෙන්නේ කොහොමද කියලා. නෝනක ලැබිලා තියෙන්නේ.
ස්පර්ශයෙන්මයි පහළ වෙන්නේ.
ස්පර්ශයෙන් පහළ වෙන්නේ කිව්වට දැන් අතන දැන් එකක් නිරුද්ධයි කියනකොටම ආයේ ඊළඟ එක සකස් වෙන්න හේතුත් යෙදිලා මේක නිරුද්ධ වෙලා කියන එකක් වෙනකොට
හැබැයි පළය නිරුද්ධ වෙනවා ඒ නිරුද්ධ වෙනවා කියන දැකීම තුළ සක්කාය දිට්ඨිය ප්‍රත්‍ය වෙන්නේ
නැතුව ප්‍රත්‍ය වෙන්න පුළුවන්
මේක ඒතකොට භාවනාව එයාට අහු වුණාද දොර කාමරා ව්‍යාපාද අඩු වෙනවා ඈ ක්‍රියාසිට කියන දිහට ලං වෙනවා එහෙම නැතු ප්‍රායෝගික වෙන්නත් තිබ්බෑ
එහෙම ඒක තමයි
ඒක ප්‍රායෝගිකත්වයෙන් තිබ්බයි
තාර මනසෙන්ම වා ගන්න උගුත්ම රැය කියලා
මේ දේ හරියන්නේ නැහැ නේ ඒක බලාගෙන හරියන්නේ නැහැ එහෙම නම් දැන් අපි දැන් මෙහෙ ආවා පාරේ දැන් මේ තේදුරු මහත්තෙක් එක් කරනකොට දන්නේ පාර. ඊළඟ දවසේ යන්න පාර දන්නවා.
තේදුරු මහත්තයන් නිරුද්ධයි කිව්වොත් යන්න විදියක්.
යන්න පාර දන්නවා. ඒක වෙන්නේ කොහොමද කියන එකක් තියෙන්නේ.
ඒ කියන්නේ දුරු උච්චේතවාදීට
වෙන්න ඕනේ. උච්චේත වෙනවා. මොකෝ වන්නේ කියලා.
ඔව්. ඒසි වැඩන්න.
එතකොට ඒක අර සත්පුජ්ජල ආත්ම සංඥාව සම්මුතියට යෙදුනට ස්කන්ධ ලෝකයක් බවට හෙළිවීමත් ඊළඟ පියවර. ඒ ස්කන්ධ ලෝකයකට හෙළිවීම තුළ දැන් අර සත්පුද්දලාම සංඥාවෙන් කරන ව්‍යාහාරය ස්කන්ධ වලටයි ස්කන්ධ බවට හෙළි වෙලා තියෙන්නේ. එයා මාව දකිනවා එයා මාව එයා දකිනවා නෙවෙයි ස්කන්ධ ලෝකයක පහළ වීම.
ඒ කියන්නේ ස්කන්ධ පංචකයක් විතර
ආයතන හරහා ස්කන්ධ පහළ වීම.
ඒ වෙන්නේ ස්කන්ධ පංචක.
ඔව් ඔව්. පංච උපාදාන ස්කන්ධයන් නෙමෙයි.
ඒකේ බලය අඩු වෙනවා.
ඔව්.
ස්කන්ධ පරිහරණය කරනවා නේද?
වෙනවා
ඒකට හිමි
මේ හිතන මට්ටම නෙමෙයි.
ඔව්
අවසර සංඥ ස්වයංක තව පැත්තකින් අහුවත් අර පෙර නැති වීම හට ගන්නවා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන එකේදී දැන් ඕක පටන් ගන්නකොට සමහර විට දැන් පෙර නැහැ කියනකොට මේ මොහොතේ
අන්න ඒකයි මං කියන්නේ පෙර නැති වීම හට ගන්නවා කියන වචනේ හරි. පෙර නැති වීම තමයි හට ගන්න. හටගන්න හේතුව මොකක්ද කියලා ඉස්සෙල්ලා හොයලා තියාගන්න. ඔයලා නිරෝධ කරලා ඉන්න.
හේතුව නැතුව හට ගැනීම විතරක් බැලුවොත් ආයේ අහු වෙනවා.
ඒ එතකොට බෑනේ.
හා. මුලින් නෑ දැන් තියෙනවා ආයේ නෑ. ඕකේ වේගය වැඩි කරන්න යනවා මිස. හේතුඵල සම්බන්ධයක් දකින්න.
ඉස්තරලා අපිට පෙන්නුවේ දුක් දුක්ඛාරි සත්‍ය සමුදි දුක්ඛ ඥාන සමුදි ඥානං කියලා ප්‍රත්‍ය වෙන හැටි පෙන්නුවා ඉස්තරලා. ඒක ඒක බැලිල්ල තුල ඊළඟට නිරෝධ ඥානං එන්නේ. දැන් ඉතල පටිච්චසමුප්පාදේ පච්චාපච්ච කියලා වදාලා දුන්නා. ඊට පස්සේනේ අවිද්‍යාවෙන් තේවා සේතු විරාග නිරෝධා කියලා වදාගන්නේ. එහෙනම් ඉස්සරලා අර්ථිකෙන් ඕනේ කුබ්බන්තේ ඥානං අපරන්තේ ඥානං උපන්ත පරන්තේ ඥානං කියලා තුනක් අරන් බලන්න ඕනේ ඉස්සරලා. ඉස්සරලා මේක ප්‍රතික්ෂේප කරලා නිරෝධය කියොත් උච්ඡේද වෙනවා.
දෘෂ්ටි.
එතකොට මේ පෙරනොද මේ මහත්යගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන බලන කොටසට එන්නේ එන්න වෙන්නේ නිරෝධය පැත්තට එනකොට.
ඒක නිරෝධයට
හරියක දුක්ඛ සමුදය දෙක ඉස්සරලා.
ඉස්සරලා
මේ දෙක ලේන්න ඕනේ. නේද? දැන් මේක පෙරන පෙර පිටිච් එකක් දකින්න නෙවෙයි මේ. වර්තමාන හේතුන්ගෙන් හටගත්තේ මේ මොහොතේ. ඒක පෙර එක අවලංගු වෙන්නේ නෙවෙයි මේ කතා කරන්නේ.
හරි යන ගම
පෙර කර්මෙන් ආපේක
එතන ස්වාමීන් වහන්සේ පැහැදිලි වෙන්නේ දුක කියන්නේ ඵලය. සමුදය කියන්නේ හේතු. ඔව්. එතකොට නිරෝධය කියන්නේ
හේතුවත් නෙමෙයි ඵලයක්.
හේතුවත් නෙමෙයි ඵලයක්.
හේතුව යෙදෙන්නේ.
එතන උදාහරණයකින් පැහැදිලි කරා. මෙයාට කතා තේරෙන්නේ. දැන් මහත්තයා කිව්වේ දුක්ඛ සමුදය
නිරෝධය.
නිරෝධය. මේ වචන තුන.
ඒ කියන්නේ මම
උදාහරණයකින්
දුක ඵලයේද සමුදේ හේතුව.
දැන් අපිට දුකක් වෙනකොට ඒක දුක කියන්නේ කොහොමද දෙතින්ද? සමුදේ උනේ මොකක්ද? දැන් අපි හිතමුකෝ කෙනෙක්ගේ අම්මා මැරෙනවා. දුකයි. සමුදේ මොකක්ද ඒක? දුක සමුදේ.
ඒ තණ්හාවනේ එතන තියෙන්නේ අම්මා පිළිබඳව තියෙන හැ.
අම්මා දැනගත්ත දැන අම්මා දැනගත්ත දා ඉඳලා අම්මත් ඉන්නවා මමත් ඉන්නවා කියන පිළිගැනීම තුල බැඳීම.
ඔව්
අර පිළිගැනීම තුලයි මේ බැඳීම. අම්මත් ඉන්නවා අම්මයි මමත්
ඉන්නවනේ.
ඔව් ඒක ඒක දෘෂ්ටිය. ඒ දෘෂ්ටිය තුලයි දෘෂ්ණා දෘෂ්ටි කියන වචනේ මොන දෘෂ්ටිය තුලයි තණ්හාව දොරව තණ්හාව කතා කරන්න බෑ. ඒක නැවත 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 ඒක අම්මත් ඉන්නවා මමත් ඉන්නවා කියන එක දැන් කාර්මයක් වුණා. එතන ඒක භවයේ කර්ම භවයේ වුණා. දැන් එහෙම වෙනකොට අම්මගේ අභාවය වෙනවා. එතකොට අම්මාගේ අභාවය වෙනකොට අර වැරදි වැරදි භාවිතයක් නෙමෙයි වෙලා තියෙන්නේ. වෙන දෙයක් අර වුණේ. මේ වෙන දෙය තමයි වෙන්නේ. නමුත් භාවිත කරලා තියෙන්නේ වැරදි ආකාරයකට. මේ දෙකේ ගැටිල්ලනේ දුක. මේ දෙකේ මේ වෙන යථා සිදුවීමයි භාවිත වැරදි භාවිතයක් කරලා තියෙන ගතියේ දෙකේ ගැටීම තමයි දුක් උපද්දවන්නේ.
අම්මට වෙච්ච දේට වැඩිය තමන් තුළම වෙච්ච දේක තමයි මේ ඵලයේ භුක්ති
විඳින්නේ. එතකොට දුක් උපද්දවනවා. ඒක දුක් විඳ විඳ ඉතින් ඒ නැවත මේක මේ යථාර්ථ වශයෙන් හරි ගස්ස ගන්න නැත්නම් දැන් එයාට කාත් කවුරුත් නැහැ විවාහයක්වත් වෙන්න කියනවා. ඒ තව දුකට හේතුවක් ඇති
වෙනවා.
තව පැත්තකට. ඒකේ නිමාවක් නැහැ. වෙන එකක් ආදේශ කෙරුවා විනා මූල ගැටලුවට විසඳුමක් ලැබුවා නෙමෙයි.
ඒක තවත් දුකක
ආරම්භයක් කෙරුවා.
දැන් එතන මමයි අම්මයි කියන එක මුලින් නොතිබී ඒක යම් අවස්ථාවක පටන් ඒක නැවත නැවත භාවිතා වුණා. ඒ නැවත නැවත භාවිතා වෙන හැම විටකදීම දැක්කනේ මමයි අම්මයි කියන මේ පිළිගැනීම පඤ්ඤප්තිය තරව මනසට වැදුනා. දැන් මනස තුල දැඩි උපාදානයකට හිත ලක් වුණා මමයි අම්මමයි. එතකොට දුක්ඛ සමුදය මොකද්ද එතන? දුක තමයි දැන් යම් දිනකේක බිඳනකොට රූපේ බිඳනකොට
මේ දෙකේ ගැටෙනවා
දරා ගන්න බෑ. මොකද්ද දුක්ඛ සමුදය?
කියලා බාර ගැනීම.
ඒ අවිද්‍යාව නේද ස්වාමීන්
වහන්සේ? ඔව් අවිද්‍යාව තමයි.
බාහිර දෙයක් විදිහට සම්බන්ධ කරලා.
එතකොට මමයි අම්මමයි කියලා උපාදාන වෙච්ච බාහිරේ පවතින දෙයක් තේ උපාදාන වෙච්ච ගතිය හේතුව. හේතුවක් මිස මමයි අම්මද
ඇත්ත ඒක නෙමෙයි.
හේතුව දැන් එතකොට අපිට ආපහු යන්න බැයිද කරදර නැතුව හිතේ පහළට මමයි අම්මයි කියන සංඥාව අපිට වැරදුනේ කොතනද කියලා අපිට ආපහු මුලටම යන්න. දැන් චූටි දරුවට අම්මා හිටි අම්මා හිටියේ නෑනේ කවුරුවක් කමන්නේ කවුරු හදාගන්න අරන් ගියා නම් එතන එතන තමයි අම්මා වෙන්නේ. එතකොට කලක් මනසේ භාවිතා වීම මිස මුල සිටම මමයි අම්මද නෑ. එහෙයි වරසතහනයි ප්‍රත්‍ය වෙලා විඥානයක් හටගත්තා ප්‍රතිබිම්බයක් හටගත්තා. ඒ ප්‍රතිබිම්බයට අම්මා 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 කියලා උපාදානයක් හදාගත්තා කියලා අර මුලටම හැදිච්ච තැනට ගියා. මේක වික්ෂණිකව පුළුවන් කියනවා නෙවෙයි. හැදිච්ච තැනට අපි ආපහු ගිහිල්ලා බැලුවොත් එතන මමක් නොවෙනවා අම්මක් නොවෙනවා. විඥානයයි මමයි අම්මයි බවට පත් උනේ. විඥානයක් කියන්නේ විඥානයක් කියන්නේ දැනගැනීම ප්‍රතිබිම්බයක් අරහා ඇති වෙච්ච දැනගැනීම. ඒ දැනගැනීම තුළ යමෙක් කොට ගැනීම ඒ දැනගැනීම යමක් කොට ගැනීම නිත්‍යත්ව දෙවිච් එකක් නේ. පැවැත්මක් පවතිනවා කියන දෘෂ්ටියක් උඩ වෙච්ච එකක් නේ. එතකොට ඒක ඒ පැවැත්මක් උඩ වෙච්ච ඒ උපාදානය දැන් මනෝ විඥානයේ පහළ වෙනවා. මනසට ධම්ම වෙනවා නේද ඒවා. මනෝ විඥානය පහළ වෙනවා.
කියන්නේ පංච විඥාණයෙන් අත්හැරුණාම මනෝ හේතුව අත්හැරුණා නෙමෙයි මනෝ විඥානය පහළ වෙන්න හේතුවක් වුණා
ඒක. ඔව් දැන් හිත ඇතුළතින් මන ස්පර්ශයෙන් හිත හට ගන්නවා. ඒ හට ගන්න තැන අපිට පැහැදිලි කරගන්න බැයිද මනෝ විඥානයක් මේ පහළ වෙන්නේ. මමයි අම්මද? හ්ම්? එක්ක මමයි අම්මයි වෙන්නුනේ එක්ක මනෝ විඥානය වෙනුනේ. ඕකෙන් කෝකද හරියන්නේ? දැන් හරියට හොයන්න බැන්නේ අපි ඉන්නේ වැරදි ඉන්නේ අරකෙන්නේ. එහෙනම් ඒක මනෝ විඥානයක් බවට දකින්න ඕනේ. පරිවර්තනය නෙවෙයි ඇත්ත මනෝ විඥානය. හරිද? ඇත්ත මනෝ විඥානය. දැන් උදාහරණයකට අපි කියන්නේ හීනෙන් බය වෙලා ඇහැරුණා කොටියේ පැන්නුවා. එතකොට මම දිව්වා කොටිය පැන්නුවා. මම දිව්වෙත් නෑ කොටිය පැන්නුවෙත් නෑ. මනෝ විඥානය. ඕකම නිමෙතන. නමුත් එතනදී මම දෙව්වා කොටියේ පැන්නුවා. ඇත්තටම බය වෙලා නෑ හැමෝම. ඇත්තටම මම හිටියෙත් නෑ. ඇත්තටම දුරු කෙනෙකුත් නෑ. පනපු කොටියෙකුත් නෑ. එතකොට මේ මනෝවිඤ්ඤාණය අපිට කොටියක් සමමක් වුණා.
හැවටින්නට.
දැන් එයා හිටියේ අපි සම්බෙතේ කියමුකෝ එයා හිටියේ බුදියාගෙන නම. නේද? එයා හිටියේ ඉඳියාගෙන. එතකොට අපි එයා හිටියා ඉඳියාගෙන කියවට දැන් එයා හිටියේ හින්නේ නේ. මේක නිකන් අර බැටරිය කරන්ට් එක දෙනවා වගේ ඒක දකින්න මේ උස්මාහර
කියන්නේ මොකක්ද කරන්ට් එක දෙනවා මේ කරන්ට් එක දෙනවා ඒක දකින්න උස්ම පිටලා උස්ම ඇතුල් වෙනවා ඒකත් එකතු කර බලන්න නැත්නම් ඒක පෙනින්නේ නැතුව අරක කෙනා බලන්න හදනවා
අර සිරුර කරන්ට් එක දෙනවා අර හින්නේ බලන්නනේ ශක්තිය දෙනවා මනෝවිඤ්ඤාණය පහළ කරන්නේ. ඒ වගේම එතකොට මනෝවිඤ්ඤාණය දේනම් එතන පහළ වුණේ මමයි කොටියක්ද කියන එක අපිට බුද්ධිමත්ව හිතන්න ඕනේ. ඒ විදිහටම බලන්න මනසේ පහළ වෙන මමයි අම්මයි දෙක. මමයි අම්මයි කියන එක ටිකක් ග්‍රහණය ළඟ වැඩි හින්දා ප්‍රාධාන වැඩි හින්දා ටිකක් සරල දෙයක් ගන්න. මමයි ඉඩමයි වගේ දෙයක් ගන්න. ඉඩමක් හිතේ පහළ වෙනවා ඉඩමක් මමක් හිතේ පහළ වෙනවා. නමුත් පහළ වෙන්නේ ප්‍රතිබිම්බයක් නේ සංඥා මාත්‍රයක්. එතකොට මේ සංඥා මාත්‍රය මමයි අම්මයි කරගන්නවා. එහෙම නේද? ආනි කරගන්නවා කියන එක තැන තියෙනව නේද මාරු වෙන තැන. සංඥාව දෙයක් බවට පත් වෙනස් කරගන්නවා නැත්තම් මාරු වෙනවා අපි ඒකට. පහළ වෙන්නේ සංඥාව.
සංඥාව ද්‍රව්‍යමය දෙයකට සම්බන්ධ
කරගන්නවා. නාමය රූපයක් කරනවා. වස්තුවක් කරගන්නවා. අන්න ඒ වගේ තැන් සියුම් තැන් වරක් එකවරක් දකින්න.
ඔව්
එකවරක් දකින්න මේ කියන්නේ. අපිට මේක නෑ වැඩ කොට දින එහෙම නෙවෙයි ඉනිව කරන්න. මේක එකවරක් දකින්න. අර වැඩ කරලා අපිට දිනන්න බෑනේ. ඔය දිවල් වැඩ කරලා රැකියා වැඩ කරලා දරු ඕෙන් අපිට දිනන්න බෑ. අවසානේ පරාජයක්. ඒක සත්‍යමයි. මේ හිඳ දිනන්න පුළුවන් මේකෙන් විතරයි.
දැන් ඒක ප්‍රායෝගිකව මෙහෙම බලන්න. මං කියන එක නෙමෙයි ප්‍රායෝගිකව මෙහෙම බලන්න. දැන් අපිට බයක් ඇති වෙන වෙලාවට දැන් හීනයක් හීනෙන් බය වෙනවා. හීනෙන් බය වෙලා ආවදි වෙනකොට මොකද ආස්වාස් ප්‍රාස්වාසී තත්ත්වේ? තවත් බයයි නිහීනෙන් අර බය ඇරුනේ නැහැ. වේග හුස්ම අපිට වෙනවා වේග හුස්මක් ඇතුල් වෙනවා. එතකොට අපට ඔය තැති ගැනීම ඒ වගේම තරහකාරයා අරන් තරහ එනකොට මේ රාගේ හිතක් පහළ වෙන වෙලාවට රාගේ වෙන හිතක් පහළ වෙන වෙලාවට ඒක ප්‍රස්වාස ආස්වාසේ වැඩි. එතකොට මේ දැන් ඔය ආස්වාස වාහත්‍යත් ලේ ධාතුවත් එක්ක සංයෝග වෙලා යම් රූප ධර්මී බලයක් දෙනවා මේ යමක් භාවිතා වෙන්න සිහි වෙන්න. එකට මම කියපු වචනේ සත්‍ය කියන වචනේ කියන්නේ යම් රූප ධර්මයක් ප්‍රත්‍ය වෙනවා ඒකයි මේ තරම් උස්පාර වැඩි වෙන්නේ. ඒ මොකද නැවත කිලුට පිට වෙලා ඊළඟ හිතන ඒවට තව තව නිස්පාදණය වෙන්නත් තෝරන්නේ ඊතමතර. හදිසියේ වේගමන් කිරීමේ යන්ත්‍රයකින් මේ වෙලාවෙ එහෙම මැනලා බැලුවොත් එහෙම වේගමන් කිරීමක් වෙන්නේ.
වැඩි.
එතකොට ඒ වාගේ ඒක තේරුම් ගත්තාම ඉස්සරලාම මේක ප්‍රායෝගිකව හුස්ම ඇදෙනවා ඕන සංකල්පයක් පහළ වෙනවා නැති වෙනවා ඒක එකට දෙන්නේ. ඒක මම නෙමෙයි කියන්නේ. ඒ දෙන්නගේ වැඩක් ඒක. රූපණාම දෙන්නගේ ප්‍රත්‍යක් කියන්නේ. ඒක කොහොම ඒකට දෙනවා. දෙනකොට ඕක අඩු වෙනවා වේගය. එහෙම නොදෙනකොට වේගය වැඩි වෙනවා. එහෙම දෙනකොට එකඟ වෙනකොට ඒ පිළිබඳව බලන්න කවුද ඕනේ? ඒ පිළිබඳව බලන්නත් ඒකමයි නේද? ඈ? ඒ පිළිබඳව බලන්න පුළුවන්ද ඔය මේ හුස්ම නැතුව? හැබැයි මීට පළමු අවස්ථාවවල අර ඵලයේ දෙයක් කොට ඵලයේ මම කොට බලමින් හේතු සැකසුවා. දැන් ඒ ඵල නිරෝධයේ දකින්නකම හින්දා අර හේතු සැකසීමේ වේගය අඩු වෙනවා.
සිතුවිලි පහළ වෙන එකක්.
හේතුන්ගේ සකස් වෙන එකක් කියලා පේනවා.
يعني තරහ, ක්‍රෝධ, වෛර කියන ගති අඩු වෙනවනේ දැන් එතන.
සිතුවිලි පහළ වෙන වේගය අඩු වෙනවා.
ඔව් සංකාරස්කන්ධයේ තියෙන
සංස් දිගින් දිගට ගෙන යන එක අඩු වෙනවා නේද?
ඔව් දිගින් දිගට ගෙන යන එකත් අඩු වෙනවා. ඒ අර නැවත නැවත පහල කරවන මන රාගය, තරහ, රාගානුසය, පටිඝානුසය වැනි ගතිවල වේගයත් අඩු වෙනවා. හුස්මවල වේගයත් අඩු වෙනවා. එහෙනම් සමාධි වෙන්න තමයි මේක පේන්නේ. ඒකයි සමාධි වෙන මහන මේ දකි කියන්නේ.
ස්වාමීන් වහන්සේ පැහැදිලි කරේ නාම රූප ධර්මයි විඥානයේ අතර ඇති අඤ්ඤමඤ්ඤ සම්බන්ධතාවය බිඳිනවා කියන එක.
ඒ තමයි ඔය කියන්නේ. තව ඉදිරියට.
දැන් මෙතන ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා හේතු වල සිද්ධිය දැකීමෙන් කුසුමාරයකට දායක වෙන හැටි, ආහාර වල ශක්තිය දායක වෙන හැටි. ඒවත් දායක වෙලානේ අර සිතිවිලි පහළ වෙන්නේ. අපිට ශෝකයේ හිතේ පහළ වෙන්නේ. සුසු වේගින් ඇදින් වැඩිම තුල මේ ක්‍රියේ මෙනෙහි වීමට හුස්ම දායක වෙලානේ. ආහාර දායක වෙලානේ. එතකොට යමිට මේ හිතන්නේ යමිට මේ ශෝක වෙන්නේ හුස්ම ආහාර වල ශක්තිය ක්‍රියාවක ඵලයක් නේද? කියලා හේතු පළම දැකීම.
ආහාරයේ උස්ම රූපේ පැවැත්මට ප්‍රත්‍ය වෙනවා. එතකොට නමුත් ඒ රූපේ ප්‍රත්‍ය වෙනවා සිතුවිලි ආහිත පහළ වෙන්න. එහෙනම් මේ රූපේ දෙනේකේ ශක්තිය වැය කරගෙන චේතනාවෙන් ආයි රූපයට හොයලා දෙන්නේ.
සංඥා සාපහු දැන් ආයතන මට්ටමට එනකොට රූපේ
අයි දැන් කබලින්කා ආහාර ප්‍රත්‍ය වෙනවා ප්‍රසාද රූපෙට. ප්‍රසාද රූපේ කෝච රූපේ ගැටෙනකොට එතකොට විඥානියත් එක්ක උකර පස්ස ආහාරය ඇති
වෙනවා. හරිද? පස්සය මට්ටමට එනකොට එතනම මුලාව නිසා නේද අපි ශරීරය ආහාරයේ සේරම ටික.
ඔව් හරි. ඒ මේ දැන් අපි එතනින් එහෙම කීවට මේ පැත්තට මෙච්චර ඝන ලෝකයක් භාවිතා කරන එකට මේකට මුලට යන්න ක්‍රමයක් ඉතේ
පටන් ගන්න.
ඔව්.
ඒක
පූර්ව ප්‍රතිපදාවක් වගේ
නේද? පූර්ව භාග ප්‍රතිපදාවක්
වෙනවා. ඥාන කියලා.
කෙනෙක් ඉන්නේ මේ දේවල් කරගත්ත ලෝකෙකමනේ නේද? වස්තු දේවල් පුද්දලෝ.
යාට එතනින් තම පාරක් කපලා දෙන්න ඕනේ.
දේවල්ම පිළිගත්ත ලෝකෙ කියන්නේ. රූප වශයෙන්ම පිළිගන්නවා. රූපෙ කොහොමද තැහැරෙන්නේ?
හිතේ සකස් වෙන රූපයක් කියන මතය දැක්මකට අපිට එන්න බාහිර රූපයක් නොවේ කියන එක අතහැරලා බාහිර රූපේ අතහැරලා තියෙන්නේ මේ බාහිර රූපය අතහැරෙන්නේ කොහොමද? දැන් අපිට මේ ඉන්නකොට ඔයගොල්ලන්ගේ ගෙදර මතක් වෙනවා. එතකොට මේ හිතයි ගෙදර බවට පත් උනේ ඇත්තයි.
ගෙදර අරහේ ගෙදර වෙනම තියෙනවා නමුත් හිතටයි එන්නේ කියන එක හරියද?
ඒක තර්කයෙන් කියවට අරහේගේ අතහැරලා නැහැ. මොකද එහෙනම් මෙතෙන් විතරක් යන සම්මාදින්න පුළුවන්. මෙතන ගියක් නැහැ. එහෙත් ගියක් නැහැ. ඒකේ අතහැරලා තමයි දැන් දැකපු හින්දායි මෙතන සකස් වෙච්ච එකක් සිහි වෙන්නේ යාට. මෙතන මේකේ සකස් වුනේ කියලා පැහැදිලිව සිහි වෙන්නේ අතන ගියක්. ඒකියක් නැහැ කියන එක පැහැදිලි වෙච්ච තරමට.
මොකද ඒක කියලා බලන්නේ මෙහෙන්
ආයේ. ඒ වෙන්නේ මෙතනමනේ. එතකොට
එහෙන් කියනවා.
ඔව්. එතකොට එහෙ ගියක් නැත්තේ නෝ.
ඒකේ අර නැසෙන්නේ රාශි වෙන අර සම්පතිය තව ඉහිලා ගිහින්නේ වෙනවා ඒක. මෙතන වා කොච්චර හම්බ වුණත් කලින් එක නෙමෙයි හම්බ වෙන්නේ. නමුත් හම්බෙන විදිහත් අපි දන්නවා.
හැමදාම අලුත් කෙනා.
එහෙම හිත ප්‍රායෝගික වෙන්නේ
නැහැ. තරණ වෙන්නේ.
ප්‍රායෝගික වෙන්න අර්ථ කෙරෙලි වෙන්න ඕන. එතන දෙයක් නෙමෙයි.
ඒ කියන්නේ සෝයන වර්ණ සටහනකට අපි අහුවෙලා.
ඔව් ඔව්.
විඥානය කියන්නේ මහා ලොකු මායාව. මේ මායාකාරය අපි ඔය පටලලා
දින්නේ. ඒකේ පැටලීම. එතකොට අපි වෙනවා.
ඔව්.
අපි වෙලා අපිම පටලලා.
එතකොට මනෝවිඤ්ඤාණය පහළ වෙන ගේ එතන ගේ දෙකක්ද
එතන ගියාම දකින්න ගියේයි මනෝවිඤ්ඤාණය මෙතනදී අපිට වෙන හිම වෙන ගියේයි දෙකක්ද
එකකුත් නෙවෙයි
දෙකකුත් හරි කලින් දැකපු එකක් තමයි මනෝවිඤ්ඤාණය පහළ වෙන්නේ එතකොට එතන ගියේ එතනදී දැකපු එකක් කලින් ගියේ නෙවෙයි
මේ මහතේ පහල වෙන්නේ
ගන්නේ. ඒක නෙවෙයි එළියට ඇවිල්ලා ආපහු හම්බෙන ගේම නෙවෙයිද?
ඔව් ඒ එතකොට ඒ අපි තියනවාද අපේ ගේනේ එක අපි එහෙම නිතන්නේ. ඔව්. ඒක ආශ්‍රව වෙන්න
ආශ්‍රවය.
ආශ්‍රවය.
ආශ්‍රවය. එතකොට ආශ්‍රවය සහ රූපය දෙකක්.
ඔව්.
සතර මහා ධාතුන් යථා භූතේ හිමි වෙනකොට අපිට සතර මහා ධාතුව ගේ නෙවෙයි.
ඒක පැහැදිලි.
එහෙනම් හිතමයි මේ.
අපි එතකොට තමයි උපාදාන
ස්කන්ධය කියන්නේ නැතු මේකේ ප්‍රත්‍ය වෙනකොට උපස්කන්ධය කියන එක. එතන ධාතු හතරමයි. ඕම තමයි හිරි වෙන්න ඕන. ධාතු හතරමයි. ධාතු හතර දන්නවද
මේකේ ධාතු කියන්නේ තියෙන දෙයක් නෙමෙයි අර.
නමුත්
ප්‍රත්‍යයේ
හිරි වෙන්න ඕනේ. රූපේ හිරි සම්පේ නාමයට ආරින්න. රූපේ හිරි
වෙන්න නාමයට. ලං කරනවා විනා මේ කාටම කියන්න බෑ. මොකද නමුත් මේක වදිනකොට ඔවා ඉතිරි නැතුව අවබෝධ වෙන්න ඕනේ. ගොඩාක් බන නෙමෙයි. මේ කියා කිව්වේ මේකයි
කියන්නේ.
ඒක නේද අර මුලපරියය සූත්‍රයේ බුදුහාමර වදාළේ පටවිය පටවි වශයෙන් ගනි ඈට
මන්දාර කිය.
එතන හේතුවක් ධාතු නානත්වය කියන වචනේ දැන් පැහැදිලි වුණානේ ධාතු නානත්වය කියලා කියන්නේ එක්තරා හේතුවක් නමුත් අපි ඒක හේතුවක් කියලා කියවට ඒ හේතුව තියෙන බවක් කියන්නේ නමුත් අපි අර උට්ටක් විතර පැහැදිලි වෙන්න තමයි ක්ෂණික මරණ කියන වචනේ දැන් වරක් හම් වෙන එක ආයි හම් වෙන්නේ නැහැමයි ඒ වාගේ 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 එහෙම වෙන වාගේ කියන එකක් නැහැ එතකොට එතන ගියද්ද ඒ 13 ආනත්යෙන් යුත් පහළුණා වූ 13 ආනත්යෙන් යුත් ප්‍රභාවේ ක්ෂණික මරණ ඒකට අපි කියන්නේ හේතුවක් හේතුවක් හැබැයි මේ හේතුව ප්‍රත්‍ය වෙනවා ගේ කියලා දැනගන්න
ශුද්ධාෂ්ටකයට
මෙතන ඉන්න ගේ මතක් කරනකොට සුද්දස්ඨකේ කොහොමද සම්බන්ධන්නේ?
ඔව්. සුද්දස්ඨකේ සුද්දස්ඨකේ මෙනි. ඒක ගේත් එකයි පොලොවත් එකයි තව අහල පහල තියෙන වතුත් එකයි. අපේ නොනේමත් එකයි අපේමත් එකයි. සුද්දස්ඨකේ. ඒක කොටස් කරන්න බෑ. එවනේ. ඒක නර්ගේ මේ මේ අතිකල්ලි මේ වේ. ඒත් මේක ඒකේ නෑ. ඒක නිසා මේක මේක ඒකේ නෑ. හේතුව නිසා ඵලෙ අලි
හේතුව නැහැ. එහෙම ලෙහෙනකොට ඒ දැන් මේ ගෙයිද ඉන්නේ කොටස් කරපු හිතක් පිළිඅරන් ඉන්නේ කියලා පැහැදිලි වෙනවා. අපේ අතන ලෙහිලා ඉන්නේ. කොටස් කරපු හිතකට මේපත් වෙ. හිත කොටස් වෙලා මේපත් වෙන්නේ. ඒ හිත කොටස් වෙලාපත් වෙන්න පහළ වෙන්න අර ධාතුනානත්වයේ කිපු ක්‍රියාවේ හේතුවක් වෙලා තියෙනවා. හැබැයි මේ හේතුවත් මේ කොට හිත කොටස් වෙලා පත් වෙලා මේ ඉන්නවා කියන දැනගනිල්ලත් ඈ හේතුඵල නිරෝධය ඇතුළා.
එතනක් ස්වාමීන් වහන්සේ සුද්ධාෂ්ටකීවත් සතර මහා ධාතුවේවත් නවතින්න බෑ
නේද? නවතින්න බෑ. ආන්ගේ
නවතුනොත් එතන
අපි නවතිලා භාවිත බැලුවොත් එතන මේ අර දෙයක් තියෙනවා කියලා හා බැලුවා සමාද වෙනවා.
එතන නම්
නෑ බැබෙනට මෙහෙම එකක් ඕනේ මට වැටහෙනවා. නාමයේ රූපෙන් වෙන් කරගන්න ඕනේ. ඔක ඒක ධාතු නම් ධාතුමයි. දැන් පොළොව දන්නේ පොළොවට පැදුර තියෙන බව. පැදුර දන්නේ පැදුර කියන්නේ පොළොවට බව. පැදුර තියෙන සාරයමයි පොළොව කියන්නේ. පොළොවේ තියෙන සාරයමයි පැදුර කියන්නේ. නේද? පොළොව දන්නේ පැදුරු බව, පැදුරු දන්නේ පොළොව බව. පැදුරු දන්නේ පොළොවේ ඉන්න මේ පැදුරු ඉන්න ඉන්නේ කවුද කියලා. නේද? ඇගේ සාරයමයි පොළොව කිව්වේ, පොළොවේ සාරයමයි ඇඟ කිව්වේ. ඔක තුනක් නෙවෙයි. ධාතු සතර මහා ධාතුන්ගේ යථාභූතයේ හිර වෙනකොට අපිට ඔක තුනක් නෙවෙයිනේ. තුනක් කරන්නේ හිත හරහානේ. විඥානේ හරහානේ. හිතක් ඕනම නික තුනක් කරන්නේ. හිතක් නැත්තම් එක තුනක්ද? හිතක් නැත්තම් තුනක්ද? හතරක්ද? කීපයක්ද? හිතක් කිව්වේ ඇහැ හෙක්ක ඇහැරක් ආයතන හරහා අපි විඥාණයෙන් දැනගන්න ඕනේ. විඥාණයෙන් බැහැරව බලන්න. ප්‍රඥාවෙන් බලන්න. විඥාණයෙන් බැහැරව නුවණින් බලන්න. එතකොට ධාතු මේ ධාතු හතර තියෙනවා කියන එක නෙවෙයි මේ. ධාතු හතර බව හෙළි වෙන්න ඕනේ විඥාණයෙන් මේ දැනගන්න එකෙන්. විඥාණයටයි මේ ගේන්නේ. විඥානේ හරහයි මේ ගයක් උනේ. ධාතු හතර ගයක් නෙවෙයි. ධාතු හතර ඔන්නේ ඉතින් මේ අපි තෝරා ගන්න කතා කරන්නේ උදාහරණ දෙන්න තියෙන්නේ මුළු ගයක්ද, දීප ගයක්ද, ගඩොල් ගේවල්ද, ගල් ගේවල්ද නේද, වැලි ගේවල්ද, ඒක අවයව එකකවත් එකක්වත් ගෙවල් නොවේනේ. නැත්නම් ගෙවල් නොවන හේතු එක තුනක් ලා ගයක් වෙන්න බෑනේ. ගෙවල් නොවන හේතු එක තුනක් ගෙවල් නොවේමයි. ගේ උනේ හිතක් අරහ. ධාතු මාත්‍ර සතරමහා ධාතුව සතරමහා ධාතුව විනා ඒවට පණවන්න කවුරුවත් නැහැ. ජමෙක් නොවි. සතරමහා ධාතුව අනිත්‍ය බව එතන ඉන්නවා කියන්නේ. ඊට
පස්සේ ඒකේනවා මේ දෙක එකිනෙකට ප්‍රත්‍ය වෙනවා කියලා කිව්වොත් එනවා.
මොන් දැන් නාමයට සකස් වෙන නාමයේ උට කොට වෙන හැටි අපි. අර රූපය. මේ නාමය. නාමයේ කිවි විඥානයේ දැනගන්න හඳුනන විඳින නාම ධර්ම පෙත්තනේ. නාම ධර්ම වල ප්‍රත්‍ය උනේ රූප ප්‍රත්‍ය ධර්ම හරහා. අපි තව අවිද්‍යාව කියන්නේ මම ගැඹුරට යන්න නැතුව සරලව බලන්නකෝ. එතකොට සතර මහා ධාතුන්ගේ අනිත්‍ය ලක්ෂණය වැටෙනකොට අපිට ඇති බවක් ගන්න බැහැ.
ඒ සතර මහා පහ ධාතුට දෙන්න බැහැ.
ඇති බවක් ගන්න බැහැ. එහැරහා අපි ඇති බවක් ගන්නෙ අනිත්‍ය වෙන හැකට අනිත්‍ය වෙන වසකටන රූපය හරහා දකින විඥාණය විඥාණයත් එක නිම නිරුද්ධ වෙනවා. එහෙනම් මේ වරදවාගත දෘෂ්ටියක් නේද මේ ආනිසි මනසිකාරයෙන් හිතට ඉදිරිපත් වෙන්නේ? ලෝකේ තියෙන බාහිරේ තියෙන දෙයක්ද නෑ තියනවා කියලා ගත් එකක් මේ නෑ තයොනිසෝ වලින් සියෙත් නැගේ.
ඒ රස්නෙත් එක්කම ප්‍රසාදයට පණ දෙනවා. අර ධාතුනානත්තේ දැන් අර කීවල්ද අර සතරමාල් ධාතුනානත්තේ යම් විදිහකින් මෙතෙන්ද ප්‍රතිබිම්බ සාදනවා හේතු විලා. ඒක අර දකින්න ලං කරන්න කීතු ක්‍රමය. ආස්වාදයක් කරා නෙමෙයි ඔක වෙන්නේ. නමුත් ලං කරගන්න එපා මේක. බලන්න.
පළමු හුස්ම නෙවෙයි. නේද? පළමු ආහාර නෙවෙයි. පළමු හේතු නෙවෙයි නලු ඵලයක් ඇති කරවන්නේ. ඒකට ලං කරලා දෙන්න අර අර උදව් වෙනවා.
ලං කරලා දෙන්න අර උදව් වෙනවා. එහෙම නැත්නම් එයාට මේක අපි කියලා ඉවර කෙරුවට එයාට ඇතුල් කරගන්න විදිහක් නැහැ මේක. ඒ කියන්නේ ප්‍රායෝගිකව භාවිත වෙන්න විදිහක් නැහැ නේද? එහෙනම් එයා කොටස කියන්නේ. දැන් එතකොට එයාට චිත්ත අධි චිත්ත වේගී හැඟීම් ඇති වෙනකොට හරි නැති වෙච්ච එක නැති වුණා ඈ. ඒකේ ගතියනේ මේ ඉදිරියපත් වෙන්නේ මේකට ශක්තිය ලැබෙන්නේ මේ නැති වෙන්නේ කියලා අරක අර අර ඒක හේතුඵල ධර්මයට දෙනකොට අරක අඳු වෙනවා. එහෙම නැති වුණොත් අර භව ගතිය වැඩෙනවා. නැවත නැවත ඇති කරවන ගතිය. එතන පැහැදිලි නේද?
සත්‍යකට වෙලා බලනවා වගේ එකක්. අපි මේ දැන් මේ මෙච්චර වෙලාවක් අපි මේ කතා බහ කරනවා හුස්ම ඇතුළේම පිට වෙනවා අපි කියන්නේ අපි දන්නේවත් නැහැ. නමුත් ඒ වගේ ඵලයක් නෙමෙයි. උඹලන්ට ඇහෙන්නේ. අපි මේ කතා කරන්නේ. නේද? ඒවා ආස්වාද ප්‍රාස්වාද ක්‍රියාව නොවනවා නම් උඹලන්ට ඇහෙන්නේත් නැහැ අපිට කතා කරන්නත්. අරකනේ යථාර්ථයේ සිදුවීම. ඒ සිදුවීම තුල වරක් හුස්ම ඇතුළේ වෙලා පහළ කරපු උපාදාන ස්කන්ධයක් නිරුද්ධ වෙනකොට නැවත උපද්දවන්නේ අලුත් හේතුන්ගේ ඵලයක්. අලුත් හුස්ම වල ඵලයක්. අරක නැතුමක නැතුනමයි කියලා සැකහැරගන්න මේවා සාධකයි. ඒ ආස්වාද ක්‍රියාව.
ඇත්තටම ජීවිත ආසාව ප්‍රත්‍ය වේලා තමයි ආස්වාස ප්‍රාස්වාසය. දැන් මොලේ මේ මධ්‍යස්ථානේ නෙමෙයි ඒක වැඩ කරන්නේ ජීවිත ආසාව මුල් වෙනවා. එකයි ඒක හිර වෙනකොට ඔච්චර කලබල.
මම හිතලමයි ආස්වාස වෙන්නේ.
ඒ ආස්වාස කරන්නේ නොහිතුවට ජී අනිත්තරවල ජීවිත ආසාව තියෙනවා මේක ප්‍රත්‍ය වෙනවා.
මෙහෙන් යන්න හදනවා මෙහෙන් ඉන්න හදනවා පරණට යන්න හදනවා අපි ඉන්න හදනවා නේද ඉතින් වැඩියෙන් හුස්ම ගන්නවා අපි හදනවා නෙවෙයි අර ඉන්න හදන ඉන්න දින ඕනකම
ගතියෙන් කරනවා ජීවිතාසාව ජීවිතාසාව මොල්කොට සිටුවිදි දැනගැනින්න විඥානේ ඒක පහළ වෙනකොට ඒ පහළ වෙන්න බෑ මේ රූප ධර්මයේ ශක්තිය ඒකට ප්‍රත්‍ය නෝත ඒ හින්දා මෙහින් ඇදෙන්නේ අර සිටුවිදි වල තියෙන සංකාරස්කන්ධයේ තියෙන රළුකම වැඩි නම් වැඩි ශක්තියක් ඕනේ වැඩි කිලුටක් පිට වෙනවා වැඩි ගතියක් කර්ම රැස් වෙනවා ඉතින් රූප ධර්මයේ මූලයේ නැතුව මේ සිතුවිලි හිත ගැන කතා කරන්නත් බෑ.
එතකොට අපිට දැන් මේ කතා කරපු වාගේ තාරයක් වගේ ඉතුරු වෙන්න ඉපේ නේද? එතකොට මට පැහැදිලි වෙන්න ඕන මට පැහැදිලි කරන්න තේ කියන්නේ අවශ්‍යයි කියලා හිතෙන්නේ ධාතු හතර gedara නෙවෙයි. ධාතු හතර ශරීර නෙවෙයි. ධාතු හතර ද්‍රව්‍ය වස්තු නෙවෙයි. ධාතු හතරක මූල ධර්ම ඒ ධාතු හතරකට තමයි මේක අයත්යි. සියලු දෙයයි.
ඒක නිරන්තරවම
නිරන්තරවම ක්‍රියාවලියේ යෙදিলা. අනිත්‍ය. වෙනස් වීම යෙදিলা. එතකොට ඒ ක්‍රියාවලියට ඇහත්යි. ඇහත ගැටෙන වර්ණ සතහනත්යි. එතකොට ඒ තුنين පහළ වෙන ප්‍රතිබිම්බය ලෝකෙතයි. ප්‍රතිබිම්බය පහළ හරහා පහළ විඥානයත් ලෝකෙතයි. දැහත් ලෝකෙටයි තියෙනම් වරසනාන ලෝකෙටයි තියෙනම් විඥානයත් ලෝකෙටයි එකක් නේ. නමුත් ඒ විඥානය හේතුන්ගෙන් හටගෙන හටගන්නේ විඥානේ එහෙම නිරුද්ධ වෙන බවක් සත්‍ය වුවාට ශ්‍රීසිකටලු ධාතු මියතා භූතේ වෙනකොට අපිට අනිත්‍යයි නිත්‍ය වශයෙන් ගත නොහැකි. ඒව ඊළඟ පියවරට පියවරට එනවා. එහෙනම් නිත්‍ය කරගෙන තියෙන හිතනේ හිත හරහානේ අපි මේ ලෝකය
වඩා අර හේතුඵලයි කියන්නේ ඒ කියන්නේ සිහිය හොඳයි. දැන් ඒ බඩගින්නක් ඉවරයි කෑම කෑම ඉන්දියාවක් ඉවරයි. අර දැන් බඩ පිරিলা නිදැයි තියෙන්නේ නැමි කියලා නික හොඳයි. ඒ වගේ හඹා යන ගතිය අඩු. හඹා යන ගතිය අඩු වෙනකොට වේදනා සංසිඳනවා කියන එක තියෙනවා ඊළඟ පියවර. වේදනා සංසිඳවන්න හේතුඵල නිරෝධයි කියන එක තියෙනවා.
ඒක තමයි නේද දැන් අර බඩගින්න තියෙනකොට දැන් මෙවැනිම බඩගින්නක් උදෙත් තිබිලා සංසිඳෙවන්නේ දැන් සංසිඳුපිකේ වැඩක් කියලා නැන්නේ ආයෙත් මෙවැනිම බඩගින්නක් නෙමෙයි එහෙනම් දැන් සංසිඳ වෙනවා හැබැයි මෙවැනිම බඩගින්න අනතුරුවක් එනවා කියලා අරකට ගිජු නෑ එතකොට ආහාර ගන්නවා සංසිඳීමක් කියන දැක්මකට එනවා නාන ඉස්සර හරි දාටියයි නාගන්ද හරි කලබලයක් නමුත් මේ වගේම ඊයේත් මේ වගේම තිබිලා නාලා නෑනේ මේ වගේ ඊයේත් තිබුණා නාරුව නමුත් මේ වගේම හිතක් මෙවැනිම තත්ත්වය සංසිඳීමක් විතරයි පහළයි. මම එහෙම දකිනකොට අනිදීමේදී තියෙන විජිතම අඩු වෙනවා. ඒවා ප්‍රායෝගිකව ජීවිතයට භාවිත
කරනවා. ඊට අනුසුරව ඉතින් කියනවා ඊට.
එතකොට ධර්මයේ සිහිවෙන් තියෙනවා.
ඉඩ ඉන්නවා. ධර්මයේ ඉඩක් ලැබෙනවා ඊට.
උදේට අපි ගමනක් යනකොට රැකියාව කරනකොට ලස්සනට ඇඳගෙන දේව බොහොම සුවනේ. රැ වෙනකොට එන්නේ ගෙදර එන්නේ හවස් වෙනකොට දාඩිය දාගෙන මහා වෙහෙසකින් නේද? අරක මතක් වෙන්න ඕන. දැන් මේ තියෙන වටිනා හවස් වෙනකොට විරුද්ධ වෙන බව. ඒව ප්‍රායෝගිකව අපිට බලන්න පුළුවන්.
එතකොට නේද අර පංචේන්ද්‍රයන්ට යොමු නොවන ඉන්ද්‍රියට එන ලකුණ අතහැරන දිහාට රං කරන්නේ. ඇයි ඒ අතහැරෙන්න ඕනේ කරන්නේ ආයෙත් මේකේ නිෂ්පල වෙන්න. නිෂ්පල දැක්ක නිෂ්පල බව දැක්ක ඒ කීමෙන් පයි.
අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේගේ අවසරයි. කාරුණික පින්වත්නි, අද දින අපේ පින්වත් වසන්ති ලෝණ මහත්මිය විසින් තමන්ගේ හිතවතුන්ගේ අසල්වාසීන්ගේ ඒ හිතවතුන්ගේ සහයෝගය ආධාරය මත ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වැඩම කරලා මෙම නිවසේ වටිනා උතුම් ධර්ම සාකච්ඡාවක්